Order, please. Garu Agramathwaragen prashnasana avasthawa. Garu SM Marikar Mathuma. We have to proceed with that. You walked out. Garu SM Marikar Mathuma.
Mang ana garu kathana ekatuma prashne.
Garu Agramathwaragen.
ගරු කතා නැහැ එකතුමනි.
You asked the question.
Garu
Marika Mathuma prashne anda.
Garu kathana ekathumani man garu agamathuma wata yomu karana prashneya 2017 18 19 2020 varshawala rajaya gewimata athi deshiya videshiya naya mudala wasarein wasara wenwen washeen kavareda mema warika gewunu labanne kumana kaalayakada laba gat naya sandahada kavara vyaprutin sandahada එම ණය මුදල් ගෙවීම සඳහා රජයේ සකසාති වැඩපිළිවෙල කුමක්ද අවසාන ප්‍රශ්නය 2016 වසරේ සිට ක්‍රියාත්මක පස් අවුරුදු වැඩපිළිවෙල තුළ රජයේ ආදායම් මාර්ග වැඩි කර ගන්නා ආකාරය කවරේද
ගරු අග්‍රාමාත්‍යතුමා
පිටුමැතිතුමා සභාවෙන් කියන්නේ මේ 2017 සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 15000ක් ලෙස රැස්වෙන්තු කර තිබුණා එනම් ඇමරිකානු ඩොලර් කෝටි 1500ක් එක් එක් වර්ෂය සඳහා වෙන්වෙන් වශයෙන් දක්වනා නම් 2017 වසර දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 4088ක් 2018 වර්ෂය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4164ක් 2019 වසර සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 3743ක් 2020 වසර සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 3209ක් වශයෙන් අතිවිශාල ණය කන්දරාවක් ගෙවීමට අපට සිදු වී තිබෙනවා මේ සියලු ණය පසුගිය පාලන සමයේදී ගතයුතු ගත්තු ණය ඒවට පිළිතුරු දෙන්න බැරි නිසා තමයි දැන් මේ අය ඔක්කොම නැගිටලා සභාවෙන් පිට වෙලා ගියේ දැන් අපි ඉදිරියට එක් අභියෝගයක් වන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධානය කරන්නට කැමතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයයි. එයයි. ඒ නිසා අපේ ගමන් මඟ ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බව මෙහිලා සිහිපත් කරන්නට කැමතියි. අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. ඒ අපේ දෙවන අභියෝගයයි. ඒ නිසා අප එක් අතකින් ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටේ සිදුවන බලපෑම් අවම කරගතියි. අනික් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි. රාජ්‍ය ණය පද්ධතියෙන් සංගවා තිබූ ණය මුදල් රාජ්‍ය ණය පද්ධතිය එකතු වීම නිසා ඇති වුණු අර්බුද ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාද ගෝලීය ආර්ථික අවපාතය නිසා හිමි වී ගොස් තිබෙනවා. මේ නිසා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුළු මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. අලි නාණ්ඩුව කලා වගේ අපි තව ණය ගැනීමෙන් මේ ප්‍රශ්නේ විසඳගන්නේ නැහැ. අපි ඉන්නේ මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්න නම් රටේ ආදායම් වැඩි කරගත යුතුයි. අප සිදු කරන්නේ එයයි. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජනය මේ රට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කරගත යුතුයි. අපේ නිෂ්පාදනය සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොලක් නිර්මාණය කරගත යුතුයි. බදු ආදායම් විධිමත් කරගත යුතුයි. මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදු වී තිබෙනවා. මෙම ගැටලුව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කරගත් සුදුසු ප්‍රතිසංස්කරණයක් සහිත මැදිකාලීන මූල්‍ය ඒකාබද්ධ කරන වැඩපිළිවෙලකින් පමණයි. මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්. නවීන ලෝකයට ගැලපෙන පරිදි වර්තමාන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ නිසා දැන්වත් පටු දේශපාලන කෝණවලින් නොබලා මේ ගමනයන්ට එකට එක්වෙමු. පුළුල්ව සිතමු. ආර්ථික අභියෝගය ජයගන්නට එකට එක්වෙමු. අපි එකාවෙන් මේ අභියෝගය ජයගැනීමට අවංක චේතනාවෙන් එක්වුවොත් අපේ රට ඉහළට ඔසවා තබන්ට හැකි වෙනවා. නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මේ රට දළදේශීය නිෂ්පාදිතය 2024 වසර වනට දෙගුණයක් කර ගැනීමටත් 2035 වසර වනට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීමටත් අපට අවකාශය සැලසෙනවා. අපේ රට ඉන්දියන් සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස දිදුලුවන්ටත් අපට හැකිවේයයි මා බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, අපි මේ සියල්ලම මේ පියවර අරගෙන තියෙන්නේ අද මේ ආර්ථිකය ගෙනියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මේ ජාතික ආණ්ඩුව මේ ප්‍රශ්න මැද. මං ඕන්නම් මේ 2020 වෙනකන් කිව්වේ 2021 ඉඳන් 2026 වෙනකන් උත් ගෙවන එක කියන්නම්. ඔබතුමා නිදාගන්නේ අදට. කෝටි ඩොලර් බිලියන කෝටි 319.6යි. 2022 කෝටි ඩොලර් කෝටි 356.8යි. 2023 ඩොලර් කෝටි 194.5යි. 2024 ඩොලර් කෝටි 184.7යි. 2025 ඩොලර් කෝටි 390.4යි. 2026 ඩොලර් කෝටි 252.2යි.
ප්ලීස් ඔබතුමා ප්‍රශ්න අහන්න ප්‍රථමයෙන් මම නියෝජ්‍ය කථානායකතුමාට මුලා සිට පැමිණි ලෙස ආරාධනා කරනවා.
ගරු මරකමැතුමා පළවෙනි
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ගරු අගමැතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව 2016 වර්ෂය සඳහා රුපියල් බිලියන 1800කට වැඩි ප්‍රමාණයක් ණය වාරික ගෙවන්න වෙලා තිබ්බා. ඒක 2019 වර්ෂය වෙනකොට ඩොලර් 2019 වර්ෂය වෙනකොට රුපියල් බිලියන 3992ක් බවට වැඩි වෙනවා. එතකොට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අවුරුදු 3කින් වාරිකය 3 ගුණයකින් විතර වැඩි වෙනකොට ඍජු විදේශ ආයෝජන අපනයන ආදායම කියන දෙක වේගෙන් වැඩි වෙන්නේ නැත්නම් අපිට මේ ණය ගෙවන්න හැකියාවක් තියෙනවද?
පිට ඒ අලුත් ආදායම් මාර්ග ලබා ගන්න තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් කෝටි 110ක් ලබා ගන්න හම්බන්තොට ව්‍යාකෘතියෙන්. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය හම්බන්තොට ගිය සම්පූර්ණ ගාන ඩොලර් 1 කෝටි 130යි. ඒකෙන් 140 110ක් අපිට ලබා ගන්න පුළුවන් 2017. මොකද 2017 හම්බන්තොට ණය ගෙවන්න ආරම්භ වෙනවා. අයි බලාපොරොත්තු වෙනවා 2018 වර්ෂයේදී අපිට අවස්ථාව ලැබෙයි කියලා තවත් ඩොලර් කෝටි 150ක් විතර වෙනත් වැඩසටහන් වලින් ලබා ගන්න. ඊට පස්සේ අපිට ආයෝජනයෙන් අනික් ඒවායන් මුදල් ලංකාවට එන්න අපි බලා ලැබෙයි කියන එක බලාපොරොත්තු වෙනවා. අපි වැඩ කටයුතු කරන්නේ.
ඒ දෙවෙනි අතුරු
අමාරු ප්‍රශ්නයක් බව අමාරු කාරණයක් බවට පත් වෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් අපි දන්නවා මෙච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙද්දි විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පාඩු ලබනවා. ලෝකයේ දියුණු රටවල්වල රජය ව්‍යාපාර කරන්නේ නැහැ. රජය කරන්නේ පරිපාලනය සහ රාජ්‍යයේ මෙහෙවීම. එතකොට පාඩු ලබන ව්‍යාපාර මෙච්චර විශාල ප්‍රමාණයක් ණය කන්දරාව ගෙවන්න තියෙද්දි පාඩු ලබන ව්‍යාපාර හවුල් ව්‍යාපාර වශයෙන් පෞද්ගලික අංශයත් එක්ක දියුණු කිරීම හරහා ආදායම් මාර්ග වැඩි කරගැනීමේ වැඩපිළිවෙලක් මේ රජය ක්‍රියාත්මක කරනවද?
ඇත්ත වශයෙන් මං හිතන්නේ අලාභ ලබන සංඛ්‍යාව අඩු කරගෙන තියෙනවා. ඒ සංඛ්‍යාව දැන් ඇත්ත කාර්යක්ෂම බවට පත් කරන්න තියෙනවා, තරඟකාරී බවට පත් කරන්න තියෙනවා. විශාලම මුදල විශාලම අලාභය තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවයෙන්. ඔබතුමා දන්නවා ශ්‍රී ලංකා ගුවන් සේවයට අපි ගත්තේ ගුවන් යානා ගැන. සමහර ගුවන් යානා ඇමරිකාවට එනකම් පුළුවන්. අපි අරගෙන තියෙන අපිට වැඩියෙන්ම ගියේ ලන්ඩන් නුවරට විතරයි. ඉතින් ඒ ගුවන් සේවා ගුවන් සේවය ගැන දැන් අපි ආයෝජකයන් ඉල්ලා තියෙනවා විශේෂයෙන්ම රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වෙලා ඒ ව්‍යාපාරය ගෙනියන්න පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් දැන්ට ඒ ගැන අපේ අවධානය යොමු වෙලා තියෙන එකත් මේ අවුරුද්දේ ඒ මට්ටමට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
මගේ අවසාන අතුරු ප්‍රශ්නේ නියෝජන කතානායකතුමනි විශේෂයෙන්ම දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි දැන් මේසා විශාල ණයකන්දරාවක් ගෙවන්න තියෙන බව සැලකිය යුතු ප්‍රමාණයක් දැනගෙන තමයි මේ ආණ්ඩුව මේ රටේ ජනතාව පත් කරත් ආණ්ඩුව බලය ලබා ගත්තේ. එතකොට දූෂිත ආර්ථිකය කොමිස් ගහන ආර්ථිකය ආයෝජකයන්ගේ සහ විදේශ රටවල විශ්වාසය දිනාගන්න ගෙවිච්ච කාලය තුළ අවශ්‍ය කටයුතු කරා. නමුත් දැන් ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා මේ ආයෝජන කුමන කාලයක කොහොම එනවද ඒ අනුව මේ ණය ගෙවන්න පුළුවන්ද කියලා. ඒ වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාට කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
මම කියේ දැන් අපි මේ මුදල් එනවා අපි ඒ වගේම බලාපොරොත්තු වෙන GSP+ ලැබුණාම යුරෝපීය සංගමයට යවන අපනයන වැඩි වෙන්න අපේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් වැඩි වෙන්න ඒ මාර්ගයේ මූණ දෙන්න මේ අභියෝගවලට මූණ දෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට ගියේ මේ ණය ගෙවන්න බැරි නිසා. මේ ණය ගෙවන්න බැරි නිසා ජනාධිපතිවරණයකට ගියා. විශේෂයෙන්ම ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඊට පස්සේ රතුපස්සෙල කරා වාගේ විශාල මේ බඩු මිල වැඩි කරන අවස්ථාවේදී ජනතාව විරුද්ධ වුණත් එහෙනම් උණ්ඩේම්ම පිළිතුරු දෙන්න. ඒ අපේ ජනතාව තීරණය කරා. ඒ වෙනුවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හැටියට පත් කරන්න. මේ ප්‍රශ්න තියෙන නිසා තමයි අපි විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවක් ඇති කරලා තියෙන්නේ මේ ප්‍රශ්න වලට මූණ දෙන්න. ඒ වගේම විදේශ ආයෝජකයන් ලබා ගන්න වැඩසටහනුත් අපි ළඟදිම අපි දැනට ජනාධිපතිව සාකච්ඡා කළා. ඒ අන්තිම වාර්තාවත් පත්‍රිකාවත් කැබිනට් මණ්ඩලේ ලබා දුන්නාන් පස්සේ ඒක මේ සභාවට දැනුම් දෙන්න පුළුවන්.
හරි. ඔනබල් ඩග්ලස් දේවානන්ද you going to ask in english or
නන්රි ශ්‍රී සභානායකර අවර්ගලේ ගෞරව ප්‍රදමර අවර්ගලடம் கேட்பதற்கு நன்றி. இலங்கையின் தொன்மை பற்றி ஆராய்ந்துள்ள வரலாற்று ஆசிரியர்கள் கிறிஸ்துக்கு முன் சுமார் 1300 ஆண்டுகள் பழமை வாய்ந்தன கூறப்படுகின்ற திருவோணமலை திருக்கோணேஸ்வரர் ஆலயமானது தொன்று தொட்டு இந்த பக்தர்களால் வழிபட்டு வருகின்ற புனித ஸ்தலமாகும். விஜயனின் வருகைக்கு முன்பே இலங்கையில் 5 சிவாலயங்கள் இருந்ததாகவும் அதில் ஒன்றே திருக்கோணேஸ்வரர் ஆலயம் என்றும் ஆய்வாளர் திரு போல் இ பீரிஸ் அவர்கள் எழுதியுள்ள நாகப்பட்டின அண்ட் புடிஸ்ட் ரிமைன்ஸ் இன் ஜஃப்னா என்னும் நூலில் 17-18 பக்கங்களில் குறிப்பிடப்பட்டுள்ளது. மேற்படி ஆலயத்தின் சிறப்பினை மேலும் மேலோங்க செய்யும் வகையில் அதனை புனரமைத்து பக்தர்களுக்கேற்ற அனைத்து வசதிகளை மேற்கொண்டு இந்து பக்தர்களது மிக முக்கிய வழிபாட்டு ஸ்தலங்களில் ஒன்றாக மாற்றியமைக்கும் நோக்கில் திருவோணமலை திருக்கோணேஸ்வரர் ஆலயத்தையும் அது சார்ந்த 378 ஏக்கர் நிலப்பரப்பையும் புனித பிரதேசமாக பிரகடனப்படுத்த நடவடிக்கை எடுத்து உதவ முடியுமா என்பதை கௌரவ பிரதமர் அவர்களிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன்.
Honorable Prime Minister.
As the Honorable Member said, Thirukoneswaram is one of the sacred Ishwara temples in this country, and it has been there for a very long time. It shows the fact that Trincomalee or Gokarna, as it was called, was an ancient port even prior to the time of the Buddha. Most probably both this sacred site and Tiriyaya are supposed to have been places where the traders came in and brought their goods in. Tiriyaya enabled them to come all the way down to Horopatana and go to Anuradhagama. We have asked, this is a sacred place of worship for the Hindus, destroyed by the Portuguese. I have asked the Minister of Hindu Affairs to go into the issue and to see whether the possibility of declaring Thirukoneswaran one of the sacred sacred site.
Honorable Shivashakti Anandan, right? It's your turn.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கௌரவ பிரதம அமைச்சர்களிடம் கேட்பதற்கு, இறுதி யுத்தத்தின் போதும் அதற்கு முன்னரும் பலர் இந்த நாட்டிலே முப்படையினராலும் போலீசாராலும் கடத்தப்பட்டும் கைது செய்யப்பட்டும் சரணடைந்த நிலையிலும் காணாமலாக்கப்பட்டுள்ளார்கள். இது தொடர்பில் சில கேள்விகளை பிரதம அவர்களுக்கு முன்வைக்கின்றேன். ஆனால் இறுதி யுத்தத்தின் போது அதற்கு முன்னரும் இந்த நாட்டிலே முப்படையினராலும் போலீசாராலும் கடத்தப்பட்டும் கைது செய்யப்பட்டும் சரணடைந்த போதும் காணாமல் ஆக்கப்பட்டவர்கள் எத்தனை பேர் என்றும், ஆவன்னா அவர்களில் எத்தனை பேர் தற்போது உயிருடன் இருக்கிறார்கள் என்றும், எத்தனை பேர் உயிருடன் இல்லை என்றும், ஈனா அவர்களில் உயிருடன் இருப்பவர்களின் பெயர் பட்டியலையும் அவர்கள் எந்தெந்த முகாங்களில் தடுத்து வைக்கப்பட்டுள்ளார்கள் என்ற விவரத்தையும் அறிய தருவாரா? ஈயன்னா தாங்கள் 2016 ஜனவரி மாதம் அரச பொங்கல் விழாவிலே கலந்து கொண்ட போது காணாமல் ஆக்கப்பட்டவர்கள் பெரும்பாலானோர்கள் உயிரோடு இல்லை என்றும், இந்த வருடம் ஜனவரி மாதம் பாராளுமன்றத்தில் உரையாற்றும் போது காணாமல் ஆக்கப்பட்டவர்கள் பலர் வெளிநாடு சென்றிருக்கலாம் என்றும் இருவேறுபட்ட முரண்பட்ட கருத்துக்களை தெரிவித்துள்ளீர்கள். இந்த கருத்துக்களின் அடிப்படையில் அவர்கள் உயிருடன் இல்லையாயின் அவர்கள் கொல்லப்பட்டு விட்டார்களா, கொல்லப்பட்டிருப்பின் அதற்கான உத்தரவை வழங்கியவர்கள் யார் என்றும், இராணுவத்தின் தடுப்பில் இருப்பவர்கள் வெளிநாடு சென்றிருப்பின் தடுப்பு முகாமை உடைத்து கொண்டு தப்பிச் சென்றார்களா, அல்லது இராணுவமோ அரசாங்கமோ அவர்களுக்கு விசா பெற்று வெளிநாடுகளுக்கு அனுப்பி வைத்ததா என்றும் இந்த சபையில் அறிவிப்பாரா?
ஆனரபிள் டெபியூட்டி ஸ்பீக்கர், வி ஹவ் டு அசர்டேன் ஆக்சுவலி த நம்பர் ஹூ ஹேட் டிஸப்பியர்ட் அண்ட் வாட் ஹஸ் ஹேப்பன் டு தெம். அஸ் ஐ ஹவ் டோல்ட் த ஆனரபிள் திஸ் ஹவுஸ் ஏர்லியர், the office of the missing persons act was passed by this house so that we can do ascertain who are the missing people. We had agreed with the JVP that there are some of the amendments will be accepted. Unfortunately, during the committee stage we had missed out on some of the amendments, so those amendments are being added on. The amendment to the Office of the Missing Persons Act has been gazetted, and we'll bring it to the House and have the amendment passed, and then we can start operating on the Office of the Missing Persons. As far as they are concerned, as far as the detainees are concerned, I think we have about less than 100, about 84 or so detainees. Many of them have been charged under the laws. I think all of them are charged and they have been tried in courts. There is no one else in detention. They have been released. What I said at that time was that a lot of people are missing and we have to presume that many of them are not among the living. What I mentioned in the House doesn't contradict it. I say what I told the House was that we will have to ascertain those who are not here and those who have not left the country legally. There may be some who may have left the country illegally. Once we ascertain who are not in the country and who have not left the country legally, then you could find out whether they are abroad. Otherwise, we have to presume that they are all missing and are not among the living. So that's all that I said. It's not in any way contradiction. Because even now people are leaving the country. The other day we had a number of people were detected going towards Australia. And again there were people, they said, from what the information we got from the authorities were from the north. So many people are trying to escape and become refugees, some of them for economic reasons. So we have to, but I think now that we know the numbers who are being held in custody because of cases, once the Office of the Missing Persons functions, then we could start ascertaining what the numbers are.
அவர்களே, மேலதிகமாக இராணுவ திருடம் வந்து இறுதிக்கட்ட யுத்தத்திலே வந்து இராணுவம் அரசாங்கம் ஒரு அழைப்பு விடுத்தது, அதாவது முன்ன நாள் விடுதலை புலிகள் இருந்தவர்கள் சரணடையும்படியும் அவர்களுக்கான பாதுகாப்பு வழங்கப்படும் என்று சொல்லி சொன்னதன் அடிப்படையில் தான் கிட்டத்தட்ட நூற்றுக்கணக்கான முன்னாள் போராளிகள் இந்த இராணுவத்தினிடம் சரணடைந்தவர்கள். இது தொடர்பாக ஒரு ஆட்கொணர்வு மனு ஒன்றும் முல்லைத்தீவு நீதிமன்றத்திலேயும் கூட வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கு. அந்த நீதிமன்றத்தில் அன்றைய காலகட்டத்திலே பொறுப்பாக இருந்த முன்னாள் இராணுவ தளபதி அவர்கள் கூட சாட்சியம் அளித்திருக்கின்றார்கள். இந்த சரணடைந்தவர்களுடைய பெயர் பட்டியல் தங்களிடம் இருக்கிறது, அதை நீதிமன்றத்துக்கு சமர்ப்பிப்பதாகவும் கூட குறிப்பிட்டிருந்தார். ஆனால் இத்தவரைக்கும் நீதிமன்றத்துக்கும் அது சமர்ப்பிக்கப்படவில்லை. என்னுடைய கேள்வி என்னென்று சொன்னால் வந்து இப்போ இராணுவத்தினரிடம் கையளிக்கப்பட்டவர்களுக்கு என்ன நடந்தது என்றுதான் எங்களுடைய கேள்வி. இன்றைக்கும் 5 மாவட்டங்களிலே இந்த காணாமல் போனவர் தாய்மார்கள் ஒரு சர்வதேச மகளிர் தினத்தில் இன்றைக்கு அவர் தொடர்ச்சியான ஒரு காலவரையற்ற ஒரு போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். பவுனியா, கிளிநொச்சி, முல்லைத்தீவு, திருகோணமலை போன்ற மாவட்டங்களிலே இந்த தாய்மார்கள் இருக்கின்றார்கள். ஆகவே தயவுசெய்து நாங்கள் இந்த காணா போனவர்களுக்கு ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது. இந்த இராணுவத்தினரிடம் கையளித்தவர்களுக்கு என்ன நடந்தது என்பதையாவது தெரியப்படுத்த வேணும்.
Prime Minister,
I can understand the honorable members wanting to know what has happened to those who have
missing
who are supposed to have surrendered. So these are all matters that have to be formally ascertained through a formal process. As far as the court case in Mulathivu is concerned, I do not know what the final orders were that have been given by the court, but the court can ask for any evidence that has to be produced. So, we are also aware that people are trying to find out what has happened to their loved ones. There have been some agitations going, and the government is doing its best to try and resolve this question.
Okay, your second question are you asking, Honourable Member?
No question.
நீங்கள் இந்த அலுவலகம் காணால் போனவர்களுக்கான அலுவலகம் அமைக்கப்படும் என்று சொல்லியிருக்கின்றீர்கள். 2015 நீங்களும் இலங்கை அரசாங்கமும் ஐநா மனித உரிமை பேரவையும் இணை அனுசரணை வழங்கி இந்த காணாமல் போனவர்களுக்கான அலுவலகம் திறக்கப்பட்டு அதுக்குரிய நடவடிக்கைகள் எடுக்கப்படும் என்று சொல்லப்பட்டது. ஆனால் இன்றைக்கு 18 கடந்திருக்கின்றது, இந்த அலுவலகம் திறக்கப்படவில்லை. அது தொடர்பான எந்த விசாரணையும் மேற்கொள்ளப்படாத ஒரு நிலையில் மீண்டும் ஒரு கலப்பு விசாரணை ஊடாக இந்த இலங்கையிலே இலங்கை அரசாங்கமும் ஐநா மனித உரிமை பேரவையும் இணக்கம் தெரிவித்த விடயங்களை கூட நீங்கள் சர்வதேச சட்டத்திரணிகள் அல்லது சட்ட விசாரணையாளர்கள் இலங்கைக்கு வர முடியாது என்று சொல்லுகின்ற இந்த நேரத்தில் மீண்டும் இந்த காணாமல் போனவர்களுக்கான அலுவலகம் திறக்கப்பட்டு இவர்களுக்கான ஒரு நீதி பெற்று கொடுக்க முடியுமா என்பதை நான் அறிய விரும்புகிறேன்.
We will inquire into it. What has happened, as I told the House earlier, is that during the debate we agreed with the JVP on some amendments and we had missed out on the amendments. So those are the amendments that have been gazetted now and we will bring it to Parliament. I hope you all can pass it without debate. Then the whole bill can become operational with the final amendments of JVP. I think both TNA and the JVP voted for the bill, and this was one of the JVP amendments were agreed to by the government, agreed to by the TNA, but it couldn't be done, so they wanted it. Because I think there was a major policy issue in defining or excluding certain funds from being used by the office. So that will be done. I think the bill has been gazetted. We can pass it somewhere in April. It should be possible for us to pass the bill if the House agrees to pass it without debate. I don't think there's anything to debate. Honourable members agreed, you all also agree, then we can pass the bill without debating.
Honourable Sri Sakti.
Yes, you also voted, yes.
Are you taking the third question up?
Sir. உண்மையிலே இப்போ இந்த தொடர்ச்சியாக காலவரையறைத்து இந்த உணவு தவிர்ப்பு போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கிற இந்த தாய்மாருக்கு நாங்கள் ஒரு சரியான பதில் வழங்க வேண்டும் பிரதேச சபையினர் அவர்களே. அவர்கள் இன்றைக்கு எங்களுடைய தாய்மார் அல்லது எங்களுடைய பிள்ளைகள் எங்களுடைய கணவன் யாராவது ஒரு ஆள் போயிருந்தால் எப்படி அந்த உணர்வு இருக்குமோ அது மாதிரி நாங்கள் அந்த தொடர்ச்சியாக இருக்கின்ற அந்த தாய்மாருக்கு, வயசான நோயாளிகளாக இருக்கிற இந்த தாய்மாருக்கு, எங்களுடைய சகோதரங்கள் தாயண்டு நினைச்சு நீங்கள் பாருங்கள், இன்றைக்கு இராணுவத்திடம் போய் ஒரு பிள்ளையோ அல்லது ஒரு கணவனையோ கையளிச்சு போட்டு இன்றைக்கு 8 வருட காலமாகுது, எந்த ஒரு முடிவும் இல்லாமல் இருக்கிறவர்களுக்கு ஒரு பதில் சொல்ல வேண்டியிருக்கு. அதுக்கு அரசியல் நோக்கங்கள் யாரையும் காப்பாற்ற வேண்டும் என்று சொல்லி நீங்கள் பார்க்காதீங்க. ஒரு நீதியை பெற்றுத்தரும்படி தான் நாங்கள் அதை கேட்கின்றோம். வந்து எங்களுக்கு தெரியும் அன்றைய காலகட்டத்தில் என்ன நடந்ததுன்னு தெரியும், கௌரவ பிரதம அமைச்சர் அவர்களுக்கும் தெரியும் என்ன நடந்ததுன்னு சொல்லி. ஆகவே நீங்கள் அந்த மக்கள் மஹிந்த ராஜபக்சேயோ அல்லது பாதுகாப்பு தரப்பையோ யாரையும் பழி வாங்கணும் என்ற அந்த நோக்கத்துக்காக அவர் கேட்கவில்லை. தாங்கள் கையளித்தவர்களுக்கு இன்ன நடந்தது, தங்களுக்கு ஒரு நீதியை பெற்றுத்தாருங்கள் என்று தான் அவர்கள் கேட்கின்றார்கள். ஆகவே இந்த தொடர்ச்சியாக வீதியோரத்தில் கடும் வெயிலுக்கு மத்தியில் இருக்கிற இந்த தாய்மாருக்கு நாங்கள் ஒரு பதில் சொல்ல வேண்டியிருக்கிறது. இது நாங்கள் தொடர்ந்து நீடிக்க விடையில, அது இன்றைக்கு 8 வருட காலமாகிவிட்டது. ஆகவே நாங்கள் ஒரு பதிலை அளித்து அவர்களுக்கு ஒரு சரியான பதிலை சொல்ல வேண்டியிருக்கிறது. ஒன்று, அவர்கள் இருக்கிறார்கள் அல்லது இல்லை என்றது ஒரு தெளிவான பதிலை நாங்கள் சொன்னால் வந்து அடுத்த கட்டமாக என்ன செய்கிறேன்றதை பற்றி யோசிக்கலாம். ஆகவே எனக் கொண்டு விளங்குகின்றது உண்மையிலே நீங்கள் இது தொடர்பான அரசியல் ரீதியான சில குழப்பங்கள் வரும் என்ற ஒரு காரணத்துக்காக நீங்கள் இந்த பதிலை அளிக்கிறதுக்கு நீங்கள் தயங்குகின்றீர்கள். ஆனால் ஒரு நீதியை எதிர்பார்த்திருக்கிற அந்த மக்களுக்கு நாங்கள் செய்கிற அநீதியாக இருக்குது. ஏனென்றால் நாங்களும் சேர்ந்து தான் அந்த மக்களை இந்த ஆட்சி மாற்றத்துக்காக நாங்கள் வாக்களிக்கும்படி கேட்டிருந்தாங்க. தயவுசெய்து ஒரு தெளிவான ஒரு பதிலை சொன்னால் இந்த காலவரையற்றி இருக்கிற இந்த மக்கள் இந்த உணவு தவிர்ப்பு போராட்டத்தை நாங்கள் ஏதோ ஒரு வகையில் ஒரு முடிவுக்கு கொண்டு வர முடியும்.
ஆக்சுவலி வி ஆர் நாட் ட்ரீட்டிங் திஸ் ஆஸ் அ பொலிட்டிக்கல் க்வெஸ்சன், இட்ஸ் அ ஹியூமன் க்வெஸ்சன். ஆஸ் ஐ செட் வென் ஐ ஆன்சர் த ஒரிஜினல் க்வெஸ்சன் ரேஸ் பை த ஆனரபிள் மெம்பர், வி அண்டர்ஸ்டாண்ட் த சஃபரிங்ஸ் ஆஃப் த பீப்புள் ஹூஸ் ரிலேஷன்ஸ் ஆர் மிஸ்ஸிங், மே பி சில்ட்ரன், மே பி ஹஸ்பண்ட், மே பி ஒய்ஃப், may be parents. We understand that. We know the sufferings they are going through. I have met them. I have met some of them even recently. There are others who are waiting for their lands to be returned. So gradually we are moving forward. But we had to pass the law, and a parliamentary agreement was we'll accept the amendments from the opposition, and we missed out on some. So that's all that we would try to bring out. In addition to this, we are not treating our political, as I told you, political issues, because we are bringing in, we are also now working on a Truth and Reconciliation Commission. So all that will come into being, and the missing persons office will first have to identify the people who are missing, and then we have to work out from there the next steps that will take. But large numbers are moving both from Jaffna into Vanni, from Vanni outside into Jaffna, and the honorable member represents one of the most affected areas, so I can understand the pressure on him. We also have the pressure. We note the fact that they did vote all together for the common candidate at the presidential election. We ourselves are committed to finding out and bringing these sufferings of these relations to an end. I'd like to assure the honorable member and the house of this.
Adi, you asked the 3 questions.
யாழ்ப்பாணம் இறுதியாக யாழ்ப்பாணம் சென்ற ஜனாதிபதி அவர்கள் தாங்கள் எந்த ஒரு விதத்திலும் இராணுவத்தினரை காட்டி கொடுக்க மாட்டோம், இராணுவத்துக்கு எதிராக எந்த ஒரு விசாரணையும் செய்ய மாட்டோம் என்று சொல்லி ஜனாதிபதி அவர்கள் கூறியிருக்கிறார். ஆனால் இராணுவத்தினரிடம் கையளிக்கப்பட்டவர்களுக்கு இன்றைக்கு என்ன நடந்தது என்று தெரியாமல் இருக்கிற ஒரு நிலையில் எப்படி இராணுவத்தினரை விசாரிக்காமல் இந்த உண்மைகளை எப்படி கண்டறிய முடியும் என்றதை அறிய விரும்புகிறேன்.
We are inquiring into the question of persons who are missing, and let us see what happens from there. The office must first say people are missing, then you have to look at how they are missing and why they are missing. So there will be then issues will arise out of that. And the procedure is laid out in the act itself.
And plus the ones who have surrendered.
Ones who surrendered. That's the issue that they have. So whatever evidence they have, but we are not going to just start an investigation just because some. I think what the president said is that there is no total investigation into the military, but whatever is necessary under the Office of the Missing Persons Act will have to be followed, that's all. And we'll also bring the law on the Truth and Reconciliation Commission. Both are needed.
Thai. අදවසේ අවසාන ප්‍රශ්නය අග්‍රාමතු වගේ අසීමිත උදේ ප්‍රභාත් ගම්මන්පිල I loved you to answer twice and then the four times අගමැතුමාගේ වෙලාව ගන්න කැමති නම් go ahead
රාණුවත්නරිඩම් கையளித்தவர்கள் காணாமல் போயிருந்தால் அது ராணுவத்தினரிட தான் விசாரிக்க வேண்டும் அதைத்தான் நான் கேட்கின்றேன் அது இராணுவத்தினரிடம் விசாரணை செய்யாமல் நாங்கள் உண்மையை கண்டறியலாது ஏனென்று சொன்னால் ஒரு ஆள் 20 பேர் இல்லை நூற்றுக்கணக்கானவர்கள் இராணுவத்தினரிடம் சரணடைஞ்சிருக்கிறார்கள் அவர்களுக்கு என்ன நடந்ததுன்றது வந்து இராணுவத்தினரிடம் விசாரணை செய்யப்பட வேண்டும் அவர்கள் கொலை செய்யப்பட்டிருந்தால் அதுக்கு முழு பொறுப்பும் அந்த இராணுவம் தான் அந்த பொறுப்பு ஏற்க வேண்டும் ஆனால் ஜனாதிபதி சொல்கிறார் வந்து இராணுவத்தினரை நாங்கள் விசாரிக்க முடியாது என்று அதைத்தான் நான் அறிய விரும்புகின்றேன் எப்படி நாங்கள் அந்த உண்மையை கண்டறிகிறது
No, I think it's a very serious thing what he's asking.
Yeah. No, Prime Minister. Honorable Deputy Speaker, the Office of the Missing Persons have provided the procedure. There are inquiries, and if any person has to be called upon to make a statement, they do so. That person may be a civilian, that person may be from the security forces, that person may be from outside. So that those statements have to be
what
given.
What he says is, Honorable Prime Minister.
Under this thing, but it's not the military as a body or the security force as a body or the any other organization body. It's a question of an inquiry in which certain individuals will be required to make statements on which they can determine what has happened. So as the member says, there were people who were surrendered and then inquiry goes on. All the necessary people have to make the statements.
All he wants a clarification is if they were under surrender, they have surrendered to the army. If the army persons are responsible for it, are we not going to question them? We are
all of them will have to make statements. As the honourable member said, there is some inquiry going on in the Mulateyu courts.
Correct.
Then there is the Trincomalee 5. There is some other cases, Mana cases. All those that are being investigated by the courts. In some of them, it's military personnel or security forces who have been called upon to give. Evidence. So what you are saying is that we don't target on organization or establishment. We are necessary. Someone has to make a statement. We'll make a statement. We have no problems.
There's no restriction of question in the army personnel if there is, they have to be. That's what they have.
The law is very clear.
Exactly. All right. Thank you. අවසාන ප්‍රශ්නය කරගෙන මේ තුමාගේ ඇසීමට උදේ ප්‍රභාත් කම්මපිල මන්තුමා නැහැ. අද දවසේ වාචික ප්‍රශ්න අපේක්ෂා කරනවා. ගරු අගමැතිතුමා. යා.
ගෙන් ප්‍රකාශයක් මම ප්‍රශ්නයක් ඇහුවා දිනේෂ් ගුණවර්ධන මන්තුමා ඒකට මම පිළිතුරු
දෙනවා
මන්තුමා නැති නිසා මොනවද කරන්නේ
බුදුහාර සතියක් අල්ලනවා ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න ඇසීමට
මම අහනවා
අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධ්‍යාපන මැතිතුමා සතියක් අල්ලනවා
බිමල් රත්නායක මැතිතුමා ප්‍රශ්න ඇසීමට
මම අහනවා ගරු
කතානායක මුදල් මැතිතුමා ගරු රවිකරණායක මුදල් මැතිතුමාගෙන් ඇසීමට ප්‍රශ්න අංක 2
නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න 2යි ප්‍රශ්න 10යි දෙකම මන්ත්‍රි බිමල් රත්නායක මැතිතුමා තමයි අහන්නේ අපට වේලාව සීමිත ප්‍රශ්න තියෙන නිසා මට
10ක් අද නැහැ
ඇසුල යන මේ දෙකම උත්තර දෙන්නම් නමුත් ඔබේ හරස් ප්‍රශ්න ටික පළවෙනි එකෙන් ඇහුවට මම අගය කරනවා පළවෙනි එක මන්නාරම දිස් කනගාටුයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්පැන් අලවිසල් 74යි A2 ඇමුණුම එකෙහි තිබෙනවා A3 ඒක 2010 2යි 2011 3යි 2012 4යි 2013 2යි 2014 5යි 2015 2යි ස්ථාන එතන ඉදිරිපත් කරලා තියෙන නම් සහිතව ඊට පස්සේ ඒකේ 5 2015 වර්ෂයේ එක පුද්ගල මත්පැන් පරිභෝජන ලීටර 9.4යි
අනුරාධපුර විතර
ආ යන්න පැන නොනගී ඒ වගේම මන්තුමා මම දැන් මේ මන්නාරම එකත් සභාගත කරන්නම් ඒක මම කියවන්නද දැන් ඒකේ මන්නාරමේ
නරවතුමා අටවෙනි ප්‍රශ්නෙටත් තමයි මම උත්තර දෙන්නේ. මේ වාර්තාවට යන ගොවි
මම කියවන්න ඊට පස්සේ සභාගත කරන්න පුළුවන්.
You can't do that, that will be difficult to record it, honorable member. Will you wait 2-5 minutes, please?
But there will be other questions, that then I'll leave it to the
you want to go,
chief whip to, yes, that's right. But you can ask the question that you want, so, if you want to ask any question.
So, gentlemen, then with the approval of the time, so we have to take the item number 8 now. Question number 8 straight from you then. Emma Karandwena. Podakinna.
I'll take the 8 as well?
Yeah.
මන්නාරමේ මන්නාරමේ
විමලරත්න ඇමතුමා ප්‍රශ්න අංක 8 අහනවා අහනවා රයිට් මුදල් ඇමතුමා අංක 8 ප්‍රශ්න අංක 8 ගොහෙට්
මන්නාරමේ 8යි ආ 2 මේ සියලුම අලෙවිසල් වල ස්ථාන දීලා තියෙනවා 2000 ඊට පස්සේ ආ 3 2010 11 12 13 14 නැත 2015 1යි 2007 ආ 4 2015 පැල්මාර හවුස් එකක් දීලා තියෙනවා පැන නොනගී අන්තික රක්කන කටුයි මන්නාරමේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර 14.9යි අනුරාධපුරේ 9.4යි අතන 14.9යි
නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්න ඔබතුමාගෙන් අහන මීට කලින් මේ වැනි ප්‍රශ්නවලට ඔබතුමා ප්‍රතිතුරු ලබා දුන්න අවස්ථාවේදී මා ඔබතුමාගෙන් විමසා සිටියා මේ මත්පැන් බලපත්‍ර ලබා දීමේදී ඒවා අලුත් කිරීමට අදාළ කරන කොන්දේසියක් අවුරුදු දෙකකට හෝ එහෙම කොන්දේසියක් ඇතුල් කරන්න පුළුවන්ද කියලා ඔබතුමා වෙලාවයකට මගේ මතක හැටියට තියෙන්නේ ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවා කියලා මම දැනගන්න කැමතියි අහලත් දැන් මාස දෙක තුනක් වෙන නිසා ඒ සම්බන්ධ ඔබතුමා අරන් තියෙන පියවර මොකද්ද කියන එක
අන්තිම පෙරෙනවා මේ 2015 2015 අනුරාධපුරේ මන්නාමරි එකක්වත් වැඩි අලුතෙන් දීලා නැහැ අපි පුළුවන් තරම් අධෛර්යමත් කිරීමක් තමයි කරන්නේ. ඒ වගේම මෙතෙක් දුර දේශපාලන පසුබිමක් තියෙන නිසා ඒක අත්විටලා තියෙන ඒ අලිවිසල් ඒක අපි අවස්ථාවක් දෙනවා ඒ අයට නීති ඉදිරියේ ඇවිල්ලා හරියට කරුණු ඉදිරිපත් කළා ඒක ලබා ගන්න පුළුවන් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක යම් විදි ක්‍රමවේදයක් අනුව ලබා දීමයි. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙතන නීති අනුකූල අලිවිසල් වහලා දාලා එතකොට අනවශ්‍ය කසිප්පු තියෙන තැන් හැම තැනම ඒක වටේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි රේඩ් කළා දැන් තමත් අමාරු කළා තිබෙන්නේ. නමුත් සැබෑ තත්ත්වය තමයි මම ඔතන පෙන්වලා දුන්නේ.
මම අහපු ප්‍රශ්නයක නෙමෙයි ඇමතුමා. මම අහුවේ දැන් මේ මත්පැන් බලපත්‍රයක් දුන්නට පස්සේ ඒක
රිනියු කරන්න.
ඒක රිනියු කරන්න කොන්දේසියක් නෑ වන්සු දුන්නට පස්සේ දුන්නම තමයි.
නෑ නෑ අවුරුදු පතා අලුත් කරනවා ඇමතුමා.
ආ අලුත් කරන්න තිබෙනවා.
අවුරුදු පතා අලුත් කරන්න කොට ඔබතුමාලා පරණ කොන්දේසි සැලකිලි අලුත් එකක්ද සැලකනවා
වැරදි දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ෆයිල් එකේ තියෙනවා මෙන්න මේක ඉදිරි අවුරුද්දේ යම් විදිහ අත්විටවනවද නැත්නම් ඒක නැවත දෙනවද කියලා ඒ කොන්දේසිය මත ඒක නැවත ඒ අවුරුද්දට ඉදිරිපත් නිකුත් කරනවා
දැන් දෙවැනි අතුරු ප්‍රශ්නය
ඒකේ විමර්ශනයක් තියෙනවා
දෙවැනි අතුරු ප්‍රශ්නය අමතුමදී දැන් ඔබතුමා දන්නවා දැන් මම අද මේ පනතත් ගත්තොත් තිරසර සංවර්ධන පනත තමයි සාකච්ඡා කරගෙන තියෙන්නේ. ඒක සමාජ පාරිසරික සියල්ල බලනවා. ඒතර දැන් මත්පැන් පරිභෝජනයේ 14.9 කියන්නේ ඔෆිෂියල් රේට් එක මන්නාරම ඉතාම බරපතලයි. දැන් ඔබතුමා මම පොඩි පැහැදිලිකිරීමක් කරමින් කියන්නේ ඔබතුමා දන්නවා දැන් කුඹුරු ඉඩමක් ගොඩ කරන්න ගියොත් අතර මේකෙන් වෙන හානිය මත්පැන් හලකින් වෙන හානිය තරම් බරපතල නෑ පොඩි ඉඩමක් නම් ගොඩ කරන්න. ඒ වැරදි ඒක. එවැනි අවස්ථාවකදී ගමේ ගොවි සමිතියෙන් අවසරය ගත යුතුයි. ඒකට අදාළ කරන ගොවියන්ට පුළුවන් එකට විරුද්ධතාවය දක්වන්න. ඒ නිසා ඔබතුමාට මේ නැවත මත්පැන් බලපත්‍ර ලබා දීමේ ඒ රෙගුලාසි වලට දැන් තිරසර සංවර්ධන පනතේ දෘෂ්ටිය අනුව යම්කිසි අලුතෙන් මත්පැන් බලපත්‍ර ලබා දීමේදී ඒකට ප්‍රජාවේ කැමැත්ත අඩු ගානේ ආසන්න කිලෝමීටර් 2 3 අතුලේ හතර ජීවත් වෙන ප්‍රජාවේ කැමැත්ත ඒ ප්‍රජා සමිතිවල අඩු ගානේ ප්‍රජාවේ ඡන්දයක් තියන්න බැර නම් ප්‍රජා සමිතිවල එකඟතාවය අනිවාර්ය කරන කොන්දේසියක් ඇතුළු කරන්න ඔබතුමා මේක සූදානම්ද නැත්නම් ඒක සලකා බලන සූදානම්ද
කොන්දේසි ඉදිරිපත් කළා තිබෙනවද දැන් අලුතෙන් ගහ ගන්න තිබෙනවා නම් ඒ ප්‍රජාවේ තියෙන අදහස් විමසලා තමයි ඒක තුලින් යම් සුමාන දෙකක කාලාන්තරයක් දෙනවා ඒක පිළිගන්නද නැද්ද කියලා ඊට පස්සේ නිකුත් කරනවා ඒ ක්‍රමවේදය දැන් අනුගමනය කරනවා
පැහැදිලි කරොත් දැන් අපි හිතමු යම්සේ අලුතෙන් බලපත්‍රයක් වයින් සෝස් එකක් දාන්න යනකොට ඒකට දැන් ඒ ප්‍රදේශයේ පාසල් සංවර්ධන සමිතිය ඒ ප්‍රදේශයේ මරණාධාර සමිතිය විරුද්ධ වුණොත් මොකද්ද ඊට පස්සේ වෙන ක්‍රියාවලිය කියලා ඔබතුමා පැහැදිලි කරන්න රටට
පාලන තත්ත්වය අනුව එක තැනකින් තව තැන ගෙනියනකොට කොහේ හරි ඒ යනෙක්ගෙන හරි ගිහිලා විරුද්ධතාවය ප්‍රකාශ කරනවා දැන් මේ වගේ තැනවල ගණනාවක් තියෙනවා අද රටේ සංචාර කර්මාන්තය ශීඝ්‍රයෙන් සම්බන්ධ වෙවිගෙන යනවා මේක තුලින් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නොඑක් නොඑක් ආයතන ගිහිල්ලා මේකේ අවසරය අනිත් අවසරේ ගන්න ගිහිල්ලා මේ හෝටලේ ඉදිකිරීම ඉක්මන් ඉවරුණාට ඒක විවෘත කිරීමේ හැකියාවක් නැහැ මොකද මේ ලයිසන් ලැබෙන්නේ නැති නිසා ඉතින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් යම් කරුණු වාගයක් ඉදිරිපත් කළා ඒක අනුගමනය කරනවා නම් ලබා දෙන තත්ත්වයට තමයි ගෙනල්ලා තිබෙන්නේ
හරි දැන් ඔබතුමා තුන්වෙනි ප්‍රශ්නයට දුන්න උත්තරේ දෙවෙනි ප්‍රශ්නයට දුන්න එකත් එක්ක කන්ට්‍රඩික් ඔබතුමා ඔව් මම කිව්වේ ප්‍රජාව බලාත්කාර කරනවා නම් ප්‍රජාවට අයිතිය තියෙන්න ඕනේ ඒකට විරුද්ධතාවය දක්වන්න දැන් කුඹුරු පනත කුඹුරක් ගොඩන කරනකොට ගොවි සමිතිය හරිම තීරණාත්මකයි මං කියන්නේ මේ බලය පාසල් සංවර්ධන සමිතියට දෙන්න මං කියන අගරු අගමැතිතුමාගේ ඉල්ලාස ඔබතුමාලා දැන් මේ තිරසාර සංවර්ධන පනතක් දානකොට සමාජීය සංවර්ධන දැන් වැඩිම මේ මත්පැන් පරිභෝජනයේ තියෙන ජනාධිපතිතුමා කෝ නුවරලිය සහ යාපනේ මේ දෙකම යුද්ධෙදුත් බටකාපු දුප්පත්කම බටකාපු ප්‍රදේශ ඉතින් ඒවට මත්පැන් නාවට පස්සේ තවත් වැඩි වෙනවා ඉතින් ඒකේ ප්‍රජාව බලාත්මක කරන්නේ නැතුව අද කාන්තා දිනේ ඉතින් කාන්තාව කවුරුත් විරුද්ධයි ඉතින් කාන්තා සමිතියේ බලයක් නැත්තම් බාහිරයකට විරුද්ධ වෙන්න මොකද්ද අපි මේ හදන පනතල තේරුම
ඒ ප්‍රශ්නේ දේශපාලන පැත්තකින් විවෘත කිරීම එක දෙයක් නමුත් සැබෑ ප්‍රායෝගික වශයෙන් උත්තර දෙනවා නම් ඔය මන්නාරමේ 14.6 වන්නේ ඒ අය අඩු ගානේ ගෙවල එතනට ඒකේ තියෙන මේ දත්ත තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් කොළඹ ගම්පහ ඒ වගේම ඊට වඩා හුඟක් තියෙනවා හොරෙන් විකුණන ඒවා. ඒව මේකට එන්නේ නැහැ. අපි පුළුවන් තරම් සුරාබදුත් සමග සුරාබදුවේ ස්ටිෆේත් එක්ක අපි අගය කරන ඒගොල්ලන් දෙන සේවය තුලින් අපි මේ වගේ තැන් වැටලීම් කරලා අද ඒ ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා තිබෙනවා. ඒත් ඒක සතුටුදායක නැහැ. ඉතින් මන්තුමා කියන දේ අනිවාර්යයෙන්ම අපි අනුගමනය කරනවා නමුත් ප්‍රායෝගිකව රටත් සම්බන්ධනය වෙන්න අවශ්‍යයි දෙකක් තියෙනවා සම්පූර්ණ නවත්තනවාද නැත්නම් මේක යම් විදිහෙන් ලෝක චාරිත්‍රාත්මක වුණව කටයුතු කරනවාද ඒ ඔය දෙක
යයි ගරු වෛද්‍ය නලින් ජයතිස මහතා තුන්වෙනි ප්‍රශ්නය සෞඛ්‍ය පෝෂණ හා දේශීයමතුමා යසීමට
මම අහනවා නියෝජක තනායකතුමනි
නියෝජ්‍යමතුමා
ගරු නියෝජ කතානායකතුමනි නලින්ද තිස්ස මාගේ ප්‍රශ්නයකට ඒ වන් නෝ බැච් ඔෆ් ස්ටුඩන්ට් ඔෆ් සයිටම් රෙජිස්ටර්ඩ් විත් ශ්‍රී ලංකන් මෙඩිකල් කවුන්සිල් නම්බර් 2 යස් නම්බර් 3 යස් බී නොට් රයිස්
ඕකේ
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් සෞඛ්‍ය නියෝජ්‍යමතුමා පිළිගත්තා මේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් කවර හෝ කණ්ඩායමක්වත් වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෙලා නැහැ කියලා. ඒතොර අධිකරණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2012 දී අධිකරණයෙන් පිට සයිටම් ආයතනයත් එක්ක එකඟතාවයකට ආවේ වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වූ ශිෂ්‍ය කණ්ඩායම් වලට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊළඟට අවිස්සාවේල්ල මූලික රෝහලටත් කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශිරත් දැනුම් දෙන්නේ ඒ සයිටම් ආයතන ශිෂ්‍යයින්ට සායනික පුහුණුව දෙන්න කියලා. එතකොට පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණයට පොරොන්දු වෙච්ච ආකාරයට නෙවෙයි කටයුතු කරලා තිබෙන්නේ. ඒ කියන්නේ අධිකරණ පොන්දුලා තිබෙන්නේ වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි කණ්ඩායමට සායනික පුහුණුව දෙනවා කියලා. නමුත් කිසිම කණ්ඩායමක් වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෙලා නැහැ. සමගි පළවෙනි අතුරු ප්‍රශ්නය සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයත් නොමග යවලා තිබෙනවා නේද කියලා.
මේ මන්ත්‍රීතුමා මෙතන වෙලා තින්නේ මේකයි. දැන් මෙතන උසාවියේ නීතියට අපි වෙලා කරලා තින්නේ. අපි උසාවියේ තීන්දුව හැටියට තමයි අපි මේ මෙගුණට මේ අපි මේ වැඩ කරදු කරලා තින්නේ මෙතන.
ඔබතුමා කියවන්න අධිකරණයට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි සයිටම් එකයි උසාවියෙන් පිට එකඟ වෙලා අධිකරණයට දන්නපු තීන්දුව කියවන්නකෝ.
ඒ තුන්වෙනි දෙවෙනි අතුරු ප්‍රශ්නය.
එයා
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙකහරි කමන්නයි කියලා උත්තරේ කිව්වොත් නම් ඇති.
නෑ තුමා ඉතින් කියවන්න නැත්තම් ඉතින් කියවන්න බෑ.
නෑ මම.
So you don't have
it's a I think the
one you can't be reading orders.
Because it's a big judgment. I can
table that. Yeah.
I can table that too.
Okay right. තුන්වෙනි ප්‍රශ්නේ පුතුමා.
මගේ ඊළඟ ප්‍රශ්නය මේ ආයතනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දීමේදී වෛද්‍ය උපාධිය හෝ සෞඛ්‍ය අංශයට අදාළ උපාධියක් ප්‍රදානය කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි කියලා පූර්ව කොන්දේසියක් තියෙනවා. මේ 2008 හත්වෙනි මාසේ පළවෙනිදා ડોક્ટર හර්ෂ අමාල්ඩි සිල්වා ඩිරෙක්ටර් ප්‍රයිවට් හෙල්ත් සෙක්ටර් ඩෙවලොප්මන්ට් මේ පුද්ගලයා සයිටම් එකට ඉදිරිපත් කරපු ලිපියක් හැර ඒ ලිපියේ සඳහන් වෙන්නේ පෞද්ගලික රෝහලක් හදනවා නම් ඒකට සූපතනවා කියලා විතරයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතිය තොරව මෙවැනි ආයතනයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන තියෙන පියවර මොකක්ද?
මේ ගරු කතානායකතුමා මෙතන ප්‍රශ්න තියෙන මම ඉල්ලන ප්‍රශ්නයකට මට උත්තරයක් මෙතන දීලා නැහැ. මට උත්තරයක් මෙතන නැහැ. එහෙමනම් මේ සම්බන්ධයෙන් මේ උත්තරයක් ඕන නම් වර්ග අපිට ආයිසෙ මේ ඉල්ලුවත් අපිට උත්තරයක් ගන්න දෙන්න පුළුවන් ඒකට.
ඕකේ රයිට්.
මේක මේ වෙලාවේ රටේ
හතරවෙනි ප්‍රශ්නේ. ඕකේ 4th question.
ඇපැල් අධිකරණයේ දීලා තියෙන නඩු තීන්දුවේ මෙතුමාගේ ප්‍රශ්නවලට සියලු උත්තර තියෙනවා. ඒ නිසා මම හෙටමත් තමුන්නාසලා
ආ ඔබතුමා
හෙට නඩු තීන්දුව මම දෙන්නම් ඔබතුමා කියවන්න. හෙට මම
ඔව් කියන්නේ දින්න.
ඒක සභාගත කරනවා. ඔව්.
හොඳයි.
ඒක බලන්නකෝ කියවන්න.
ප්‍රශ්නාංග හතර ගරු MHM සල්මන් මහතා සුදේශ කටුට එතුමාගේ ඇසීමට
සති දෙක කාලයක් අවශ්‍යයි.
හද දෙකක් ඉල්ලනවා. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහතා නෑ. දල සලාපේරු මහතා නෑ. බුද්ධික පතරණ මහතා
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අගමැතිතුමාගේ අමාත්‍යාංශ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කල්ලිලා.
හයි. දෙවනි වටය ප්‍රශ්න අංක 5 පද්ම උදේශාන්ත ගුණසේකර මහතා ඒ පස්සේ ඉදිරිපත් කරන්නෙත් නැද්ද කවුරුත්? නෑ. ඔන් 5 වෙනි ප්‍රශ්නේ කවුරු ඩග්ලස් සලාපේරු මහත්මයාගේ? Okay, both questions will be tabled. Okay, thank you.
අනාතෝ දෙකොල්ලෝ.